2012 වසරේ 11 වෙනි මාසයේ 27 වෙනිදා භාවනා වැඩසටහන අද දිනට ඉල්පුර පසළොස්වක බොහෝ දිනයක් තියෙනලා තියෙනවා. ඒ සමගාමීත්වයත් ඇතුව සුපුරුදු භාවනා වැඩසටහන. මේ ස්ථානයට සම්බන්ධ වෙන්නේ නිවන ඈතකින් තබන්න නෙමෙයි, නිවන සසරට ප්‍රාර්ථනා කරන්න නෙමෙයි, මෙලෝ වශයෙන්ම ඒ සත්‍ය අවබෝධය ඇති කර ගැනීම උදෙසා. ඒකට අවශ්‍ය කරන්නේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ යම් මොහතකදී ඒ උතුම් නිර්වාණ ධාතුව මනුස්ස ජීවිතයක් තුල පුබුදවා ලූවද කොණ්ඩඤ්ඤ ඒ හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛව ඒ ධර්මය අවබෝධ කරගත්තාද, අවිච්ඡින්නව අවබෝධාත්මක පරම්පරාවකින් පින්නතුන්ට ඒ වචනේ ඇහෙන්න ඕන. එහෙම නැතුව ග්‍රන්ථ පරම්පරාවකින් ඒ වචනේ ඇහුනට අවබෝධ වෙන්නේ නැහැ. අද වුණත් ඒ නිර්වාණ සත්‍ය අවබෝධ කරගත්තොත් එදා ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයට, ලෝතුරා බුදුරජාණන් වහන්සේ පුබුදවාගත්තේ ධර්මයට මමත් ඥාතිකම් කියනවා නෙවෙද කියන මහා සන්තෝෂයක්, මහා අභිමානයක්, සතුටක් හිත්වල නැගෙන්න ඕන. සංසාරේ නොයෙකුත් තැන්වලට ඇද දමන මහා බලවේගයක් තමයි මේ ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය. අපි කියන්නේ නැහැ වෙන වෙනම දන් දෙන්න දෙන්න, කාලයක් පින්කම් කරන්න, කාලයක් භාවනාවල් කියලා මොනවා මොනවා හරි ටිකක් කරගන්න කියලා කියන්නේ නැහැ. ඊටාම පැහැදිලිව ධර්මයේ සඳහන් වෙනවා සෝහාන් මාර්ගඵලය ලබන තුරුම විදර්ශනා ධූරයේ තමයි යෙදෙන්න තියෙන්නේ. විදර්ශනා ධූරය යනු හුදෙක් පිළිකුල් සංකල්පයක් හිත තුළ ඇති කර ගැනීමක් නොවේ. ජීවිතය පිළිබඳව, සසර පිළිබඳව, මනස පිළිබඳව, දුක පිළිබඳව, දුකින් නිදහස් වීම පිළිබඳව, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව, දුක් නිරෝධය පිළිබඳව පරේක්ෂණය කරන, ගවේෂණය කරන සිද්ධිධාමයක්. ඒක මනාව පැහැදිලි වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ සමයේ හැමෝම වාගේ නිවන් දැක්කේ ලෞතර බුදු පියාණන් වහන්සේගෙන් බණ අසද්දී. ඒ සද්ධර්මයේ මෙනෙහි කරන්දී. ඒක තමයි නිවන් අවබෝධ කරගන්න තියෙන ක්‍රමය මේ ලෞතර සම්බුද්ධ ශාසනේ. එහෙම නැතුව වෙනත් අර Hindu භාවනා ක්‍රම වඩලා නෙමෙයි නිවන් අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ වයින්ුත් යම්කිසි යහපතක් වෙනවා. ඒ යහපත තමයි හිතේ සංසුන්දියාවක් ඇතිවීම. හැබැයි ඊට වඩා නොකෙලෙන, කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති ස්ථීරසාර දර්ශන සම්පත්තියක්, ඥාන සම්පත්තියක් උදා කරගැනීමේ හැකියාව තියෙනවා මේ සම්මා දිට්ඨික ඥාන දර්ශනය, සෝවාන් මාර්ගඵල ඥාන දර්ශනය, එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිය තමා තුළින් ඉවත් කිරීම. එහෙමනම් අපි අනුශාසනා කරන්නේ ආත්ම දෘෂ්ටිය හැදෙන්නේ කොහොමද, ආත්ම දෘෂ්ටිය පවතින්නේ කොහොමද, නැවත නැවත ආත්ම දෘෂ්ටිය ඇතිවන්නේ කොහොමද, එහෙමනම් එයින් නිදහස් වීමේ මාර්ගය කුමක්ද යන්න පිළිබඳවයි. පින්නතුනේ අපි හැමදෙනාම මමයයි කියා ආමන්ත්‍රණය කරනු ලබන්නේ මේ ආත්ම දෘෂ්ටියට. ඒ ආත්ම දෘෂ්ටිය විසින් ජීවිතේ වෙලාගෙනයි සිටින්නේ. සියලුම මිනිසුන් පංච ඉන්ද්‍රියන්ට තදින් බැඳ දබලයි තියෙන්නේ. සියලුම මිනිසුන් තමන්ගේ ඉන්ද්‍රියන්වල සේවකයෙකු වෙලයි සිටින්නේ, වහලෙකු වෙලයි සිටින්නේ. තමන්ගේ නොවන බොහෝ දෑ තමන්ගේ යයි චින්තනයක් අධ්‍යාත්මය තුළින් ගලාගෙන යනවා. ඒ මොනතරම් අවිද්‍යාවක් දැයි ඔබ විමසා බලන්න. බලන්න ඔබට අයිති නැති කිසිසේත්ම අයිතියක් ඇති මේ ශරීරය ගැන මොනතරම් මමත්වයකින් සිතනවාද? මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා භූතයන්ගෙන් සඳුම්ලත් දෙතිස් ගුණපයකින් යුක්තව නව දොරක් ඇති ඉන්දුරන් පහක් ඇති මේ ශරීරය සැකසී තිබෙන්නේ ලෝක ධර්මතාවයේ. ඒ ලෝක ධර්මතාවය විසින්ම මේ ශරීරයේ යම් දවසක ගිල ගන්නවා. එහෙම නැත්නම් අයිති කර ගන්නවා. එහෙ වූ ශරීරයක් පිළිබඳව අපට තියෙන්නේ ලොකු තණ්හා සහගත මමංකාරික සංකල්පයක්. ඒ මොනතරම් අවිද්‍යාවක්ද, වැරදි දෘෂ්ටියක්ද යන්න පිළිබඳව තමන්ම හේතු ගන්වන්න, අවබෝධ කරවන්නට තමන්ගේ අධ්‍යාත්මික මනසට ප්‍රත්‍යක්ෂ කරලා දෙන්න ඕන. දැන් අපි හොඳයි කෙනෙකු හිතාගෙන ඉන්නවා මේ ශරීරය මගේ කියලා. තව කෙනෙක් හිතාගෙන ඉන්නවා මේ ශරීරය මගේ නෙමේ, සතර මහා භූතයන්ටයි අයිති කියලා. ඒ විදිහට සංකල්ප වලින් සංකල්ප වලට මාරු වීමෙන් ඇති ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ සංකල්ප කියන එක, දෘෂ්ටි කියන එක මුදවාලන මාර්ගය, නිදහස් කරවන මාර්ගය සොයාගත යුතු වෙනවා. ඒ මාර්ග ප්‍රතිපදාව තමයි අපිට නිවන් දකින්නට හේතු වෙන්නේ. දෘෂ්ටි වලට පත් නොවෙච්ච සීලය සමාදන් වෙන්න ඕන. අනිකුත් සියලුම දෙනා මේ ලෝකේ දෘෂ්ටි වලට පත් වෙලා සිල් සමාදන් වෙලා ඉන්නේ. ඔය හැම ආගමකම යම්කිසි සීලයක් විනයක් තියෙනවනේ, පිළිවෙතක්. ඒ දෘෂ්ටි සහිත සීලය බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දිට්ඨින් චානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ දං නයිජාතු ගම්මසේයම්. දිට්ඨින් චානුපගම්ම සීලවා, දෘෂ්ටි වලට පත් නොවුණු සීලය. දෘෂ්ටි වලට පත් නොවුණු සීලය තියෙන්නේ ආර්ය ශ්‍රාවකෙක් ළඟ පමණයි. ඒ ඇරෙන්න අනිත් සියලු දෙනා ළඟ තියෙන්නේ දෘෂ්ටිගත සීල. ඉතින් ආර්ය ශ්‍රාවකයෙක් ළඟ තියෙන සීලය ආර්ය කාන්ත සීලය. ඒක ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ පුත්‍රයන්ට, ඥාතීන්ට ලැබෙන එකක්. ඥාතිත්වය බුදුහාමුදුරුවන්ගෙන් ලැබෙන්නේ පරම්පරාව නිසා නෙමෙයි, අවබෝධය නිසා. එහෙමනම් යම් කෙනෙකුට ඒ ඥාතිත්වය ළඟා කරගන්නට පුළුවන් නම් මිනිසත් ජීවිතයේ ඔබ ලබාගත් ජීවිතේ ප්‍රයෝජනයක් ගත්තා කියන සන්තෝෂ වෙන්න පුළුවන්. එහෙම නැතිවොත් අනිත් සියලුම දෙනා තිරිසන් සතුන් වගේම කාලා බීලා ඇඳලා පැලඳලා කලං ජීවත් වෙලා මරණයටපත් වෙනෝ සත්ව ස්වභාවයෙන් යුතුව. අපිත් එක සත්වයෙක්. ඒ කියන්නේ මිනිසස් මිනිස් සතා. මේ මිනිස් සතාට තියෙනෙත් අනිත් සත්තුන්ට තියෙන ඉන්ද්‍රියන් ටිකම තමයි. අනිසත්තු කරන්නේ ආහාර පාන හදා ගන්නවා, වාසස්ථාන හදා ගන්නවා, අවාහ විවාහ වෙනවා, දරුමල්ලු ලබනවා, කලක් ජීවත් වෙලා මැරිලා යනවා. ඉතින් මේ සත්තාටත් තියෙන ඒ ටිකම තමයි. නමුත් විශිෂ්ට දෙයක් සිදු කර ගැනීමට හැකි මහා ජීව බලයක් හිමි, මහා ඥාන බලයක් හිමි සත්වයා තමයි, දියුණුම සත්වයා තමයි මේ මනුස්ස සත්වයා කිව්වේ, මනස උසස් වූ සත්වයා. එහෙමනම් මේ මනුෂ්‍ය සත්වයාට පමණක්ම කළ හැකි මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට පින්නතුන් වාසනාවන්ත වේතුයි. ඒ සද්ධර්මය මෙනෙහි කරන්න ඕන මෙහිමයි පින්නතුනේ. අපි නිතරම විශ්වාස කරන්නට ඕනේ අපේ ඉන්ද්‍රියන් වලට එහා දෙයක් තියෙනවා කියලා. ඉන්ද්‍රියන් තුල සීමාවට එහා දෙයක් තියෙනවා. කියන්නේ දකින්න බැරි සීමාවෙන් එහා දෙයක් තියෙනවා. අහන්න බැරි සීමාවෙන් එහා දෙයක් ලෝකේ තියෙනවා. ගඳ සුවඳ ලබන්න බැරි සීමාවෙන් එහා දෙයක් ලෝකේ තියෙනවා. ස්පර්ශයෙන් හඳුනා ගන්න බැරි, රසයෙන් හඳුනා ගන්න බැරි එහා දෙයක් තියෙනවා. සිතවිල්ලට මවන්නට බැරි එහා දෙයක් තියෙනවායි කියලා ඔබට හිතන්න පුළුවන් නම් ඔබට පුළුවන්කම තියෙනවා ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන් හයම අතහරින්න. මේ ඉන්ද්‍රියන් හයම අතහැරිය ෂණයෙන් ඔබ අධ්‍යාත්මය තුලින් මේ කරුණ තේරුම් අරගෙන ඔබ ඒකාන්තයෙන් ඉන්ද්‍රිය විෂය අතහල ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය සංවර කළ කෙනෙකු බවට පත් වෙනවා. මමංකාරයෙන් යුතුව ඇති කරගන්න සංවරය తాවකාලිකයි. මමංකාරයේ ඉක්මවා මමංකාරයෙන් තොරව ඇති කරගන්නා වූ සංවරය ඒක සදාතනිකයි. ඒසා తాවකාලික සංවරයක් නෙමේ ස්ථීරසාර සංවර භාවයක් ඇතිකර ගැනීම සඳහා අපි හැමදෙනාම උත්සුක වෙනවනම් අපි හිතන්න පුරුදු වෙන්න ඕන දකින සීමාවට එහා දෙයක්. ඊළඟට ගත්තහම අපි පංච උපාදානස්කන්ධය කියලා පෙන්වන්නේ මේ ඉන්ද්‍රියන් හයම ක්‍රියාත්මක වෙන ආකාර පහක්. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. මෙන්න මේ පහට නතු වෙලා තමයි මේ ලෝකයේ කොච්චර මනස දියුණු කරගත්තත් ඒ ලෞකික ලෝකයේ ඉන්න මිනිස්සු දියුණු වෙන්නේ. වින්දනාත්මක ගුණයෙන්, රූපීය ගුණයෙන්, සංඥා ගුණයෙන්, සංකාර ගුණයෙන්, විඥාන ගුණයෙන් තමයි ඒ ඇත්තු සමර්ථ වෙන්නේ. කොච්චර වුණත් ඒගොල්ලෝ ඉන්නේ යම්කිසි දැනුමක අවිශ්වාසයක. සියල්ල ඉගෙනගෙන අවසන් කරන්න බැහැ. සියල්ල ඉගෙනගත් කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි සියල්ලම දකින කෙනා. සියල්ලම දකින දොරටුවක් තමන් ළඟ තියෙන්නේ. ඇයි තමන් එකින් එක ඉගෙන ගන්නට උත්සාහ කරන්නේ? ඒක හරියට පින්නතුනේ යම්කිසි ප්‍රදේශයක් එක් පුජ්‍යලයකට කඳු මුදුනක ඉන්න පුජ්‍යලයකට පේනවා. කන්දේ පල්ලෙහා ඉන්න කෙනාට චිත්‍රයක් අඳින්න කියා දෙනවා වගේ තමයි. පහළ ඉන්න කෙනා ඉගෙන ගන්න කෙනෙක්, කඳ මුදුනේ ඉන්න කෙනා ලෝකය දකින කෙනෙක්. එහෙමනම් දකින කෙනාට වේගයෙන් බොහොම ඉක්මනින් සැක සහිත සැක නැතිව දකින්න පුළුවන්. රහිතව දකින්න පුළුවන්. කඳු පාමුල ඉන්න කෙනා කොච්චර ඉගෙන ගත්තත් ඒ වටපිටාව පිළිබඳව ඔහු සැක සහිතව ඔහුට බොහෝම කාල වේලා ගිහිල්ලා සුළු දෙයක් තමයි ඔහු ඉගෙන ගන්නේ. ඒ නිසා ඉගෙන ගැනීමට වැඩිය වේගවත් දෙයක් තමයි දර්ශන සම්පත්තිය කියලා කියන්නේ. දර්ශන සම්පත්තියේ වේගය උගත්කම කියන දෙයට වඩා ලක්ෂ කෝටි වාරයකින් වේගවත් ඒක. ඒ නිසා තමයි සෝහාන් මාර්ගඵල ඥාන ශක්තියක් ලබාගත් කෙනෙක් මහාචාර්යවරු, කතිකාචාර්යවරු 100ක් තියලා තර්ක කළත් වාද කළත් දිනීමේ හැකියාවක් තියෙන්නේ උන්වහන්සේලාට ඇතිවෙනේ මහා දර්ශන සම්පත්තිය නිසා, ඥාන සම්පත්තිය නිසා. ඒතරම් උපාධියක්, ඒතරම් ආචාර උපාධියක්, ඒතරම් මහා සම්මානයක් තවත් නැත. එනිසා පින්නතුන් හැමතිස්සම උත්සාහ කරන්න මම කොහොමද ඉන්ද්‍රයන් පහ ඉක්මවා යන්නේ කියලා හිතන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චක්කුණා සංවරෝ සාදු. සංවර කරනවා කියලා කියන්නේ ඇසින් කරන කිසිම දෙයක් කරන්නේ නැහැ. ඊට පස්සේ සෝතේන සංවරෝ සාදු. කනින් කරන කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම ඝානේන සංවරෝ සාදු. නාසයෙන් කරන කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම වාචාය සංවරෝ සාදු, කායේන සංවරෝ සාදු, මනසාච සංවරෝ සාදු කියලා කිව්වේ. එතකොට මනසින් කරන කිසි දෙයක් කරන්නේ නැහැ. එතකොට එහෙමනම් මොනව කළත් ඉන්ද්‍රියන් තුලින් කරන හැම දෙයක්ම අසංවර ගණයට තමයි වැටෙන්නේ. ඒක සංවර වෙන්නේ නැහැ. මේ සංවර වෙනවා කියන්නේ සංසිඳෙනවා, සම්‍යක් ප්‍රතිපදාව කියන වගේ අර්ථත් මේ සං කියන වචනයත් එක්ක ඇති වෙනවා. එහෙමනම් ඒ සංවර භාවය ඇති වුණාට පස්සේ බලන්න ඇහැ තුල විවේකයක් ඇති වෙනවා. ඉන්ද්‍රිය විවේකයක්. කන තුල විවේකයක් හට ගන්නවා. නාසය තුල විවේකයක් හට ගන්නවා. දිය තුල, වචනය තුල විවේකයක් හට ගන්නවා. කය තුල විවේකයක් හට ගන්නවා. මන තුල විවේකයක් හට ගන්නවා. එතකොට තුන්දොර සංවර වෙලා විවේකයක් හටගත්තා. දැන් ওই තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඉන්ද්‍රියන් වල විවේකයක් නැතිකම. විවේකයක් නැහැ කියලා කියන්නේ මොකන්ද? සංවර නැතිකම. ඉන්ද්‍රිය සංවර කරගන්නට ඕන. දැන් ඉතින් මුල දර්ශන සම්පත්තිය ලැබුවත් ඒ ඇත්තන්ටත් ඒ අවිවේකී භාවයේ යම් ප්‍රමාණයකට තියෙනවා. දර්ශන සම්පත්තිය නැති අයට ඊටත් වැඩි ඒව ප්‍රබලව වේදනාවක් දෙමින් පීඩා දෙමින් හදවතට දරා ගැනීමේ අපහසුතාවයකින් යුක්තව මහා දුකක් ඇදියට දැනෙනවා. ඒ ආකාරයට සකුදාගාමි අනාගාමි අරිහත් තත්වයට පත් වෙනකොට එම පීඩා වශයෙන් දැනෙන්නෙම නැති සම්පූර්ණ ඉන්ද්‍රිය සංවරයකට භාජනය වෙනවා. ඒ ඉන්ද්‍රියන් තුල කිසිම කලබලයක් නැහැ. ඒ ඉන්ද්‍රියන් තුල අතීත අනාගත වර්තමාන මොනෝම දෙයක්වත් හිතන්නේ නැහැ පින්නතුනේ. බොහොම අල්පේජතාවයක් තමයි අධ්‍යාත්මිකව. දැන් අපි කියන්නේ බාහිර අල්පේජ වෙන්නනේ. බාහිර අල්පේජ වෙන්න නෙමෙයි, බාහිර තියෙන තරම් කළ හැකි දේවල් ශක්ති ප්‍රමාණයෙන් ඒ දේවල් තියෙන්න ඕන මිනිස්සුන්ට. ඕනෝට වැඩිය නෙමෙයි, අවශ්‍ය ප්‍රමාණයට මිනිස්සුන්ට තියෙන්න ඕන, අවශ්‍යතාවයන් තියෙන්න ඕන. අධ්‍යාත්මික අල්පේජතාවය කියන එක හට ගන්නවා. ඒ අල්පේජතාවය නිසා බොහොම සහනශීලී ගුණයක් හට ගන්නවා පින්නතුනේ. එහෙමනම් අන්නේ ඉන්ද්‍රිය සංයමය සංවරය ඇති කරගෙන ටික වෙලාවක් ඉඳිමු. ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් හයට පූර්ණ විවේකයක් දෙමු. ඒවා වේගවෙන් අසංවර කරගන්නේ නැතුව සංසුන් කරගෙන සංසිඳවාගෙන, එහෙමත් නැත්නම් මේ ඉන්ද්‍රියන් හයම අතහැර දාලා වෙන් වෙලා සිටිනා කෙනෙක් හැටියට ටික වෙලාවක් අපි ඒ විදිහට ප්‍රගුණ කරමින් බලමු මේ අධ්‍යාත්මික සෝය විඳ දරා ගන්න. ඔබ දුකක් වින්දත්, ඔබ සැපක් වින්දත්, ඒ විඳීම ඔබේ මනස සමගයි. දේශනා දහසක් අහනවට වැඩිය මනස සමග ජීවත් වෙලා මනස පිළිබඳව තමන්ම පරේක්ෂණය කර පැයක් තුල ලබන අත්දැකීම දේශනා දහසක් ශ්‍රවණයට කරනවට වඩා ප්‍රබලයි. ඔබම ඔබේ හිතේ දුක් ඇති තැන්, දුක් හටගන්නා ආකාරය, දුක් පවතින ආකාරය, නැවත නැවත දුක් උපදින ආකාරය ආදී කොට ඇති මේ සියල්ල මනාව අවබෝධ කරගන්නෝ ප්‍රත්‍යක්ෂ කරගන්නවා. තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න දේ ධර්මය උගන් ධර්මයක් නොවේ, එය තමාගේ ධර්මයක් බවට පත් වෙනවා. එනිසා වැදගත් වෙන්නේ පච්චත්තං වේදි තබ්බෝ. බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ වෙන කාරණයක්. ප්‍රත්‍යක්ෂ කරගන්න, මේක විඳ දරා ගන්න, අවබෝධ කරගන්න කියන කාරණය. ඔබට රූප අඳුන ගන්න පුළුවන්, ශබ්ද අඳුන ගන්නත් පුළුවන්, ගන්ධ අඳුන ගන්නත් පුළුවන්, රස අඳුන ගන්නත් පුළුවන්, ස්පර්ශ අඳුන ගන්නත් පුළුවන්, සිතුවිලි අඳුන ගන්නත් පුළුවන්. අඳුන ගන්න බැරි වෙලා තියෙන නිවන, නිර්වාණය, බැඳීම් නැති. දැන් අපි ඇසෙන් රූපයක් අඳුනගත්තාම ඒවයි බැඳීම් රාශියක් තියෙනවා. පුද්ගලත්වයට බැඳීම, ඇසට බැඳීම, රූපයට බැඳීම, රූපේ ආකල්පයට බැඳීම, රූපේ වේදනාවට බැඳීම, රූපේ සංඥාවට බැඳීම වශයෙන් බැඳීම් රාශියක් තියෙනවා. මේක නිර්වාණය. වාණයක් නැති, එහෙම නැත්නම් බැඳීමක් නැති අවස්ථාවක්. ඉන්ද්‍රියන් පහ හැමතිස්සෙම බැඳීම් රාශියක ඒ මේ අන්ත දිවගෙන යන්නේ. ඉතින් ඕක ලෝකෙට වෙලා තියෙන වැරද්ද තමයි, බෞද්ධ සමාජයට වෙලා තියෙන වැරද්ද තමයි, මේ බැඳීම් රාශිය දුරු කරන්න පිළිකුල ආයි අල්ලලා බඳින්න හදනවා. පිළිකුලක් අල්ලලා බඳින්න හදනවා. එහෙම නැත්නම් මධ්‍යස්ථ භාවය අල්ලලා බඳින්න හදනවා. ඍණාත්මක දර්ශනයක් අල්ලලා බඳින්න හදනවා. එතකොට මේ සත්‍ය ජීවමාන කරගන්නට බෑ. ඔහු තුල අර බැඳීම් වෙනුවට ඊළඟට පිළිකුලයි බැඳෙන්නේ. සතුට වෙනුවට ඊළඟට දුකයි බැඳෙන්නේ. අපි මේ දුක සතුට ඉක්මවා යා යුතුයි. දුක සතුට ඉක්මවා යා යුතුයි. හය දහවල ඉක්මවා යා යුතුයි. අතීත අනාගත වර්තමාන ඉක්මවා යා යුතුයි. සුඛ දුක්ඛ උපේක්ෂා ඉක්මවා යා යුතුයි. යම්මෙක් මේ ත්‍රිවේදනාවින් නිදහස් වේද ඒ සම්බුද්ධ ශාසනය දැනගත්තා වේ. මේ ත්‍රිවේදනාවම මනාව හඳුනාගෙන සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනාත්‍රය ඉක්මවුවොත් ඒ තනත්තා ඒ තනත්තිය මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකේ බවට පත් වෙනු පරමාර්ථයෙන්. සම්මුති ශාවකයෝ එච්චර ගණන් ගන්නට බෑ. ඒගොල්ලෝ අමුතු જાතියක් අද දන් දුන්න හිට බැන්න තව දවසක් පන්සලේ තව දවසක දේවාලයක තව දවසක තව තැනක කෝවිලක තව තැනක ආගමත් මාරු කරලා ඉන්න පුළුවන්. ඒ නිසා සම්මුති දර්ශනයකින් හැබි බෞද්ධයෙකු බුදුරජාණන් වහන්සේ පුත්‍රයෙක් හැටියට සලකන්නේ නැහැ. අධ්‍යාත්මික අවබෝධයේ යතු ඉන්ද්‍රිය අවබෝධයේ යතු මේ ත්‍රිවේදනාව ඉක්මවූ තනත්තෙක් තනත්තියක්ම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වෙහි අයිතිකාරුවන් බවට පත්වන්නේ. ඉතින් ඔබ හැම දෙනාටම පුළුවන් මේ තිරිසනින් නිදහස් වෙන්න. තිරිසනේ කියලා කියන්නේ ෂණ තුනක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි අවස්ථා තුනක්. ෂණයක් කියලා කියන්නේ ෂණ තුනක් මෙතන සිද්ධ වෙනවා. ඒ තමයි සුඛ වේදනා විඳිනවා, දුක් වේදනා විඳිනවා, උපේක්ෂා වේදනා විඳිනවා. මේකට දැඩිව ක්‍රියාත්මක වෙන සත්වයා හැටියට අපි කියනවා තිරිසන් සතා කියලා. දැන් තිරිසන් සතාල තරහ ගියාම එයා පස්සේ හරි මේ කියලා හිතන්නේ වෙලම හපං කරනවා, එඟට පයින්නවා. එයාට පාලනයක් නැහැ. ඒක නිසා කියනවා තිරිසනා කියලා. තිරිසනා කියන ස්වභාවයෙන් මිනිසයා උසස් වූ ගුණයකට පාත්‍ර වී සිටියා. ඒ තිරිසනේ තමයි ජීවත් වෙන්නේ. සුඛ දුක්ඛ උපේක්ෂා කියන තිරිසනේ ජීවත් වෙන්නේ. ඒ තිරිසනේ ජීවත් වෙන නිසා එයා ළඟ ඕනම වෙලාවක අර තිරිසන් ගති හට ගන්න පුළුවන්. එහෙම නැත්නම් සත්ව ගති, പ്രേත ගති, යක්ෂ ගති, බ්‍රහ්ම ගති, දේව ගති, ඕනම ගතියක් ওই තිරිසනේ ඉන්න නිසා හට ගන්න පුළුවන්. ඒ තිරිසනේ නිදහස් වුණාට පස්සේ ගති විමුක්ත වෙනවා. ඒ කියන්නේ මොනම ගතියක්වත් නැහැ. තිරිසංගති, යක්ෂගති, പ്രേතගති, භූතගති, බ්‍රහ්මගති, දේවගති, මනුස්සගති, ස්ත්‍රීගති, පුරුෂගති නැති ගති විමුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ යාට ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, තානාන්තරයක්, ස්ථාවරයක් කිසිම දෙයකට නොබැඳුණු කෙනෙක් බවට පත් වෙනවා. යාට කියනවා ආර්ය ශ්‍රාවකයෝ කියලා. ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ මේ ආර්ය කියලා කියන්නේ අතහර අත්තල අරහත් කියන ගුණේ අරිහත් මාර්ගය ගමන් කරන අයට කියනවා ආර්ය ශ්‍රාවකයෝ කියලා. අරහත් අර සිඳුවා, එහෙම නැත්නම් අර වගේ ගති සිඳුවා. ඒ ගති සිඳුම නිසා ගති විමුක්ත බවට පත් වෙනවා. ගති විමුක්තයි, ගති ලක්ෂණ නැහැ. ඒ නිසා එයාත්ගේ ජීවිතවලට තියෙන මුලින්ම දුක අඩු ප්‍රමාණයක් ඇති වෙනවා, පසුව සම්පූර්ණයෙන් නැති කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ මනාව ඉන්ද්‍රිය විවේකය ලබා දීම තුලින්, ඉන්ද්‍රියන් මහන්සි කරලා මහන්සි කරලා එක මොහොතක විනාඩියක ඉක්මනින් නිවා ගන්න උත්සාහ කළා හරියන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි වතුර උණු කරන හීටරයක් ගමු. දැන් ওই හීටරේ උණුක රත් වෙන්න කරන්ට් එකට ප්ලග් කරලා ඔහේ රත් වෙන්න දීලා උන එකපාරට විනාඩියකින් නිවා ගන්න යනවා. ඒ පැත්තට මේ පැත්තට කෝප්පෝලින් දාලා ඉක්මනින් නිවා ගන්න යනවා. ඒ වගේ නෙමෙයි, අපි මේක රත් නොකර සිටියාම ස්වභාවය මොකද්ද? ඇල් ජලය, එහෙම නැත්නම් ස්වභාවිකත්වය අපි තුල පාත්‍ර වෙනවා. ඉතින් ගොඩාක් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ හීටරේ දාගෙන වගේ රත් කරගන්න මනස. එහෙම රත් කරගෙන එකපාරට නිවා ගන්න බලනවා. එහෙම නෙමෙයි, ක්‍රමානුකූලව මේ රත් වෙන ස්වභාවය අයින් කළාම අමුතුවෙන් දෙයක් කරන්න ඕනේ නැහැ. නිර්වාණ සෝය තමා තුළ පාත්‍ර කරගන්න. අන්න එතකොට ස්වභාවයෙන් ඇති වෙන. හැබැයි මේ කරුණු ටික ගැලපෙන්නේ ධර්මයේ දැකපු අයට. අනිකුත් අයට ඒ ධර්මයේ උදා කරගන්න මුලින්ම පහල කරගන්න ඕන. මොකද උදා කරගත්තොත් තමයි ධර්මයක් භාවිතා කරන්න පුළුවන්. එසා භාවිතා ධර්මයේ තියෙන ධර්ම අවබෝධය කරගත්ත කෙනාට ඊළඟට පුතඥයන්ට තියෙන ධර්ම ගවේෂණයේ තියෙන්නේ කිං කුසල ගවේෂයේ තියෙන්නේ මේ කුසලස්ස උපසම්පදාව හොයන්නට ඕන. දැන් අපි පින්නතුන් සරලයි කාරණා තේරෙනවා. මොනම ආකාරයකටවත් දෘෂ්ටිගත වීමකින් තොරව තමයි අපිට මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ කියන කාරණේ ওই පින්නතුන් කාට වුණත් තේරෙනවා ඇති. ඔබ මේ මතේ හරි අර මතේ හරි කියලා මොන මතයකට පැටළුණත් ඒ පැටලෙන හැමතිස්සෙම මේ මතේ පරීක්ෂා කර බලන්න. අප දේශනා කරන ධර්මයට පටහැනි දෙයක් එතන තියෙනවා නම් ඒකේ අවිද්‍යාත්මක ස්වභාවයක් Tamanට පේනවා නම් එතනින් නිදහස් වෙන්න ඕන. ඒ නිදහස් වීම කොච්චර දුර යනවද කියලා කියනවා නම් සියල්ලගෙම නිදහස් වෙනවා. සියල්ලගෙම නිදහස් වෙනවා කියලා කියන්නේ මම ඉතුරු වෙන්නේ නැහැ එතකොට. මමත්වයෙන් නිදහස් වීමම තමයි සියල්ලගෙන් නිදහස් වීම කියලා කියන්නේ. දැන් සමහර අයගේ සියල්ලගෙම නිදහස් කරගන්න ඔය උනාට මමත්වේ ආයෙ ඉතුරු වෙනවා. ඔය ඉන්දියාවේ තියෙන නොයෙකුත් භාවනාවල් ක්‍රම තියෙනවා. ලංකාවෙත් නොයෙකුත් ඒවා තියෙනවා. ඒවයි මමත්වයේ අවසානයේ ඉතුරු වෙලා තමයි නතර වෙන්නේ. ඉතින් මමත්වයේ නැති කෙනා සහ මමත්වයේ ඇති කෙනා පිටින් එහෙම හොයන්න පුළුවන් කමක් නැහැ. ඒක තමන්ට දැනෙන දෙයක්. මමත්වයේ තියෙන කෙනාගේ ප්‍රධාන ලක්ෂණය තමයි හාල් මුට්ටක් තිබ්බා වගේ තමන්ගේ ශරීරයේ පොළොවට බර ඇති බව තේරෙනවා. තමන්ගේ ශරීරය සැහැල්ලු වෙනවා. තමන්ගේ ශරීරයේ පොළොවට බර නැහැ. මේ ශරීරයේ පොළොවට අයිති දෙයක් කියලා හොඳට දර්ශන සම්පත්තියෙන් හොඳට තේරෙනෝ සද්ධර්ම අවබෝධ කරගත්ත කෙනාට. එයා මේ ලෝකෙට අයිති දේවල් අල්ලගෙන නැහැ. ලෝකෙට අයිති දේවල් ලෝකේ තියලා තමන්ට අයිති දේ මොකද්ද කියලා තමන් තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙක් නිසා කලබලතාවයන් ගොඩක් අඩු කරගන්න පුළුවන්. ලෝකෙට අයිති දේවල් ලෝකේ තියලා තමන්ට අයිති දේ මොකද්ද කියලා තේරුම් අරගෙන ජීවත් වෙන කෙනාට කලබලතාවයක් වුමනා කරන්නේ නැහැ. එයාට ඉතාම හොඳට මේ තියෙනවා, මේ ලෝකේ තියෙන දේවල් කියලා හොඳට තේරෙනවා. මේ පුදුම සත්වයා හැම නෙමෙයි, ලෝකෙට අයිති තියෙන දේවල් කිසි දෙයක් ලෝකෙට අතාරින්නේ නැහැ. තමන්ගේ ශරීරය විතරක් නෙමෙයි, ඉඩම කනම ගේ දොර වත්ත පිටිය රන් රෙදී මුතුමැණික් ආදී පවා තමන්ගේ කරගන්නවා. ඒවට ආසත්ත වෙලා වසී වෙලා ජීවත් වෙනවා. ඒව ජීවත් වුණාට පස්සේ මොකද වෙන්නේ? එයන්තු ඊළඟට අර ඒ ආශාව පදනම් කරගෙනම අද්භූත ආත්ම වශයෙන් හරියට උපදිනවා. ඒ වගේ සංසාරය කියන එක සැකසෙන්නේ තමන්ගේ ගති ලක්ෂණේ අනුව. සසර කියන එක සැකසෙන්නේ තමන්ගේ ගති ලක්ෂණේ අනුව. එහෙම නැතුව වෙන ආකාරයකට නෙමෙයි. තමන්ගේ ගතිය මොකන්ද? යක්ෂ ගතියේද, ප්‍රේත ගතියේද, භූත ගතියේද, දේව ගතියේද, මනුස්ස ගතියේද කියලා බලලා ඒ ගති ලක්ෂණේ අනුව කවුරුවත් ඉහළ පහළ දාන්නේ නැහැ. තමන්ගේම මනස, ඒ තමන්ගේම ප්‍රාර්ථනා අනුව, තමන්ම එකතු කරගත්ත බලාපොරොත්තු වුන් වලට අනුව එතනට පාත්‍ර වෙනවා පින්නතුනේ. එසා මනස නිවා ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි මේ අවේදීත මාර්ගය, නිරෝධ සාගත විරාගික මාර්ගය. ඒ මාර්ගය පින්නතුනේ අර රූප වේදනා සංඥා සංඛාර විඥාන වලින් සැදුන්ලත් නැති නිසා අපි ඒකට කියනවා මේක මාර්ගයක් නොවන මාර්ගයක්, මාවතක් නැති මාර්ගයක් කියලා විශේෂණ පදයක් අපි යොදනවා. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු කාරණය. ඒකට හේතුව මේ හැම මාවතක්ම, හැම චිත්ත සංකල්පනාවක්ම, හැම බලාපොරොත්තුවක්ම සැකසෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔස්සේ. ඒ හැම මාවතක්ම සැකසෙන ආකාරයට වඩා වෙනස් වෙන නිසා මේක අපි කියනවා මාවතක් නැති මාර්ගයක් මාවතක් කියලා හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ අපිට කියන්න බෑ මේක මේ දිශාවට මේ ඉලක්කයට මේ අහවල් තැන තියෙනවයි කියලා කියන්න බෑ. අපිට නැගෙනහිර දිශාව, බස්නාහිර දිශාව පෙන්වන්න පුළුවන්. ඒක ඉර පාදක කරගෙන ඉර මුල් කරගෙන. ඒ වගේම ලංකාව තුල ගත්තාම නුවර තියෙන්නේ කොහෙද? කතරගම, සිරිපාද තියෙන්නේ කොහෙද? අනුරාධපුරේ තියෙන්නේ කොහෙද කියලා කියන්න පුළුවන් දිශා අනුව. හැබැයි එහෙම කිසිම ස්වරූපයකින් නිර්වාණය පෙන්වීමට පුළුවන් කමක් වන්නේ නැහැ. ඒකට හේතුව නිර්වාණය කියන එක කොයිබකවත් තියෙන දෙයක් නෙමෙයි. ඒකයි විශිෂ්ටත්වය. නිර්වාණය කියන එක හැඩයකින් යුක්තත් නැහැ. ඒක පාවී තියෙන දෙයක්ත් නෙමෙයි. වර්ණයකින් යුක්තත් නැහැ. ඝන ස්වභාවයකින් හරි මුදු ස්වභාවයකින් හරි තත්වයකත් නැහැ. හිතින් මවා ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා ඉන්ද්‍රියන් හය නිදහස් වීමම නිර්වාණය බවට පත් වෙනවා. අපි මීට කලිනුත් පින්නතුන් පැහැදිලි කරලා දීලා තියෙනවා. සැහැල්ලුව කියන්නේ යමක් නොවේ කියලා අපි පැහැදිලි කරලා තියෙනවා. ඔබේ අතට යමක් ගන්නවා, ඒක බරයි. ඒක බිමින් තියෙනවා. බිමින් තිබහාට පස්සේ යම් දෙයක් ඔබ තුල ඇති වෙනවා. ඒ තමයි සැහැල්ලුවක්, සහනයක්. ඒ නිසා ඒ සැහැල්ලුව කියලා කියන්නේ යමක් නොවේ. ඒ නිසා නිර්වාණය කියන්නේ යමක් නොවන වග අපි මතක තියාගන්නට ඕන. කිසිම දෙයක් නෙමෙයි, යමක් නෙමෙයි. ඒ නිසා නිර්වාණයටත් මාවතකුත් නැහැ, එතන යමකුත් නැහැ, එතෙන්ට යන කෙනෙකුත් නැහැ. කෙනා පුජ්‍යලයා නැතිවීමත් එක්ක තමයි මේ නිර්වාණ ගුණය කියන එක තමා තුළ ඇති වෙන්නේ. ඒ කියන්නේ නිවිසැනහෙන ගුණය, සංසුන් වෙන ගුණය. ඒක අපි හැම දිනාටම සරුවාකාරයෙන්ම සැනසෙල්ල උදා කරවන, යහපත උදා කරවන ගුණයක් බවට පත් වෙනවා. සාංසාරික නිරයන් වලට පත් කරවන ගුණය, නිරේට ඇදගෙන යන ගුණය නැතුව යනවා. ඒ නිරේට ඇදගෙන යන ගුණය තියෙන දැඩි භව නිසා. දැඩි තෘෂ්ණාව, දැඩි ද්වේෂය, දැඩි ලෝභය වගේ දේවල් පදනම් වුණාම ඒවා තදින් ග්‍රහණය කළාට පස්සේ ඒ අනුරූපීව නොයෙකුත් නොයෙකුත් ආකාරයේ ජීවිත පීඩාවන් නැති වෙනවා, මානසික පීඩාවන් නැති වෙනවා, තරහවල් නැති වෙනවා, නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ කාරණා හේතු කරන කොටගෙනම පුජ්‍යලත්වය, ඒ අපාගාමීත්වයේ පැත්තට යන්නට ඉඩකට තියෙනවා. ඒ හැම දෙයක්ම බුදුහාමුදුරුවෝ පෙන්වූ අවිජ්ජා පත්‍යා සංඛාරා. මේ මිනිස්සු අපාය යන්නේ අවිද්‍යාව නිසා. මේ මිනිස්සු දුගතියට පත් වෙන්නේ අවිද්‍යාව නිසා. තමන්ගේ නොවන දේවල් තමන්ගේ යයි සම්මත කරගෙන අඩලාගෙන සිටිනා නිසා. මේක තමන්ගේ නොවේ යයි කියලා හිතන්නත් නෙමේ තියෙන්නේ, තමන්ගේ යයි කියලා හිතන්නත් නෙමේ තියෙන්නේ. තමන්ගේ නොවේ යයි කියලා හිතුවත් ඒ හිතන්නේ මමත්වයෙන්, මේවා තමන්ගේ යයි සිතුවත් සිතන්නේ මමත්වයෙන්. එහෙනම් ඔබ තමන්ගේ නොවේ කියලා හිතන්නත් එපා, මේවා තමන්ගේ කියලා හිතන්නත් එපා. එහෙමනම් අපිට අහන්න පුළුවන් මොන විදියටද හිතන්න ඕන හාමුදුරුවනේ කියලා අහයි ප්‍රශ්නය. කිසිම විදියකට හිතන්නට උවමනාවක් නැහැ. මේ කිසිදු දෙයක විනිශ්චයකරුවෙකු නොවේ මම. මේ කිසිදු දෙයක් මාහට අයිති දේවල් නොවේ මම. ඒ නිසා මම විනිශ්චයකාරයෙකු වීමට සුදුසු කෙනෙක් නෙමෙයි. ලෝක ධර්මතාවය ක්‍රියාත්මක වන්නේ මට උවමනා විදියට නෙමෙයි. ඒක ලෝක ධර්මතාවයට අනුගතවයි. ලෝකේ පහළ වුණු හැම සාස්තුරු බුදුරජාණන් වහන්සේ ඒ ලෝක ධර්මතාවයට පාත්‍ර වුණා. මේ ලෝකේ පහළ වුණු විද්‍යාඥයෝ, පරේෂකයෝ ඒ ලෝක ධර්මතාවයට පාත්‍ර වෙනවා. ඉතින් කවුරුත් ඒ ලෝක ධර්මතාවයට යනවා. ඒ නිසා ලෝක ධර්මතාවයේ විනිශ්චය කරවක නොවේ කියන අදහස තමන්ට ඇති වෙන්නට ඕන. ඉතින් මේ ධර්මදේශනාවක් කියලා කියන්නේ, සද්ධර්ම අනුශාසනාවක් කියලා කියන්නේ ඔබට නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම උදෙසා ලබා දෙන ලිපිණිය. ඒ ලිපිණිය අරගෙන ඔබට වර්තමාන දුක් නැති වෙන්න පුළුවන්. ඒත් ඔබ මතක තබා ගන්න, අනාගත දුක් ඔබට පැමිණෙනවා. සාංසාරික දුක් ඔබට පැමිණෙනවා. ඒ දුක් මගහරින්න පුළුවන් එකම ක්‍රමය තමයි ඔබේ ඉන්ද්‍රිය හය ඉක්මවා යන්නට හැම මොහොතකම උත්සුක වීම. ඒද මාවතක් ඒ ස්ථානයක් කැමතිස්සේම සෙවීම. ඒ සෙවීම තුළින් ඒක අවබෝධ කරගන්නට පුළුවන්. මේක අසිරිමත්ම දහමක්. කරන්න ප්‍රතිපදාවක් නැත්තම්, යන්න දෙයක් මාවතකුත් නැත්තම්, යන්න තැනකුත් නැත්තම්, එවන් වූ ධර්මයක් අවබෝධ කර ගැනීමට හැකියාව තියෙන්නේ අතිශයින්ම ප්‍රඥාවන්තයන්ට පමණයි. අඥානයන්ට ඒ කිසිසේත්ම නොහැකි. අඥානයට ගැලපෙන්නේ සාමාන්‍ය සරල භාවනා ක්‍රමයි. ඒ නිසා එවැනි භාවනා ක්‍රමයේ අය ප්‍රගුණ කරන එක හොඳයි. නමුත් මේ ධර්මතාවය අතිශයින් ගම්භීර වන බැවින් ලොකු චින්තාමය බලයක් තියෙන කෙනෙකුට තමන්ගේ ජීවිතය තමන් ඉක්මවා යා යුතුයි, තමන්ගේ මනස තමන් ඉක්මවා යා යුතුයි, මේ මනසේ රැවටුම්කාරයෙක් බවට පත් නොවිය යුතුයි තව දිගටත් කියන අදහස පින්නතුන්ලාට ඇති වෙන්න ඕන. එහෙම ඇති වුණොත් තමයි ඔය පින්නතුන්ලා ඒ ආත්මයෙන් නිදහස් වීම කියන එක, මමත්වයෙන් නිදහස් වීම කියන එක, එහෙම නැත්තම් ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා, කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ නොවුණා. එසා තමන් නොවන දවසට තමයි තමන්ට සැනසෙල්ල උදා වෙන්නේ. තමන් තමන්යයි කියලා හිතාගෙන ඉන්න එක වරදක්, අවිද්‍යාවක්, අවඩක් බව තේරුම් කරගන්නට ඕන. ඉතින් මෙවැනි කරුණු කාරණා පදනම් කරගෙන ජීවිතය දකින්න, ජීවිත අවබෝධය ඇති කරගන්න හැම දෙනාම මහන්සි වෙන්න ඕන. ධර්ම මනසිකාරයේ යෙදෙන්න ටික වෙලාවක් සංසුන්ව දෙන්නෙක් විතර ගිහිල්ලා තේ ටික හදන්න ඉස්සරහා වතුර තියනවා, ඒකෙන් තේ සාදාගෙන මේ බොන්න පුළුවන්. අනිත් කට්ටිය නිසලව භාවනාවේ යෙදෙන්න. ඉතාම ගම්භීර වූ ධර්මයක් ක්‍රමානුකූලව ප්‍රගුණ කරගන්න අවස්ථාවක්. අපිට ලෙහෙසියෙන් උගන්වන්න පුළුවන් කමක් තියෙනවා සංඥා සහිත කරුණු. සංඥා මාර්ගයකින් යුක්ත කරුණු ඉතාම ලෙහෙසියෙන් උගන්වන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නවා කියන්නේ සංඥා සහිත දේවල් තැම්පත් කර ගැනීම, මතකයේ තබා ගැනීම. උගන්වනවා කියන්නේ සංඥා සහිත දේවල් මේක මෙන්න මේ ආකාරයයි කියලා තහවුරු කරනවා. දැන් අපිට මුල්ම කාලේ මුල්ම අකුර බඩගෙඩියක් පිටපැත්තට දාලා මෙහෙම අඳින්නේ පුතේ අයන්න කියලා තහවුරු කෙරෙව්වා. ඒක සංඥාව. එදා ඉඳලා අපි ඒ අකුරට අයන්නේ කියලා කියනෝ, ඒ අයන්න පාදක කරගෙන අපි අකුරු එකතු කරමින් වචන හදනෝ, වචනවලට නිර්වචන දෙනෝ, නිර්වචනවලට විඳීම් තියනෝ, හැඟීම් තියනෝ, ආකල්ප තියනෝ. නමුත් නිර්වාණය කියලා කියන්නේ අර විදියට අක්ෂරයක් වගේ හැඩයක් ඇඳලා පෙන්වන්න පුළුවන් කාරණයක් නෙමෙයි. අක්ෂර රාශියක් එකට එකතු කරලා වචනයක් හදනවා වගේ කාරණයක් නෙමෙයි. වචනයක් හදලා ඒකට ආකල්පයක්, සංවේදීතාවයක් ලබා දෙනවා වගේ කාරණයක් නෙමෙයි. ඒ නිසාම කියනවා මේක ප්‍රඥාවන්තයන්ගේ ධර්මය, මේක ගම්භීර ධර්මය. ගම්භීරෝ අයං ධම්මෝ, මේක හරි ගම්භීරයි. අපිත් වැඩි කලබලයක් නැතුව බොහෝම හෙමින් හෙමින් මේක කියන්න උත්සාහ කරනවා. මොකද හේතුව වචනාර්ථය කවදක හරි ඉක්මවන මිනිස්සෙක් තමයි මේ සද්ධර්මයේ තේරුම් ගන්න. අපි මේ කොච්චර වචනෙන් කතා කළත් මේ වචනය තුළනේ මේ සත්‍ය තියෙන්නේ. වචනය ඉක්මවා ගිය තැනයි සත්‍ය තියෙන්නේ. හේසා යම් කිසි කෙනෙකු වචනාර්ථයකට රැවටිලා අපට චෝදනාවක් එල්ල කරනවා නම් ඒ වැරදි වැටහා ගැනීමක් හේතු නිසා. අපි ප්‍රකාශ කරන්නේ වචනේ ඉක්මවා යන්න. ඒ නිසා පින්නතුන් වචනය අනුව, රූපය අනුව, ගන්ධය අනුව, රසය අනුව, ස්පර්ශ අනුව, හැඟීම් සිතිවිලි අනුව දුක් වින්ද සතුට වුණා, උපේක්ෂා සහගත වුණා කියන මේ සීමාව ඉක්මවා යා යුතු අවස්ථාවක් තමයි නිවන් අවබෝධය කියලා කියන්නේ. ඒ නිවන් අවබෝධය අවේදිතේ වින්දනයක් නෑ. අපිට වචනයක වින්දනයක් තියෙනවා, හැඟීමක වින්දනයක් තියෙනවා, ආකල්පයක වින්දනයක් තියෙනවා, දෘෂ්ටියක වින්දනයක් තියෙනවා. නමුත් මේ නිර්වාණ ධාතුවේ වින්දනයක් නැත. වින්දනයක් නැති හේතුව තමයි රූපයක් නැති නිසා, සංඥාවක් නැහැ, සංඥාවක් නැති නිසා සංකාර නැහැ, සංකාර නැති නිසා විඥාන නැහැ. එනිසාම අවේදිතයි. නිර්වාණ ධාතුව තුළ අතීතය නැහැ, අනාගතය නැහැ, වර්තමානය නැහැ. ඒ නිසා අකාලිකයි. දැන් බෞද්ධ සමාජය තුළ, ලෝකයේ තුළ ප්‍රචලිත වෙලා තියෙන මේ හැම කල්හිම මේ දකින්න පුළුවන් නිසා අකාලිකයි කරනවා කියලා නැහැ. අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලය නැති නිසා අකාලිකයි. එයයි සත්‍ය. ඒ ධර්මය හැබැයි අර කියන ධර්මතාවයට ගැලපෙනවා, ඕනම කාලයකදී දකින්න පුළුවන්. ඒකට කාලයකට වළංගු නැහැ. මේ බුද්ධ කාලේ විතරයි, මේ බුද්ධ කාලේ නිසා අර විදිහේ අකාලික වූ ධර්මය ඕනම කාලයක දකින්න බෑ කියන්නේ. ඒකත් පුළුවන්. එහෙමනම් අර කාරණේත් හරි, මේ කාරණේත් හරි අකාලිකයි කියන්නේ කාලය ඉක්ම වූ, කාලය නැත. ඒක මාගේ වචනයකින් මම ඔබට ප්‍රකාශ කරන පින්නතුන්ට 25 වෙනි පැය. ලෝකෙ හැමෝටම තියෙන ජීවත් වෙන්න, දුක් විඳින්න, සතුට වෙන්න, උපේක්ෂා වෙන්න 24යි පැය. 25 වෙනි පැයක් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හැමදාම කතා කරන්නේ 24 වෙනි පැයක් ගැන විතරයි. අපි 25 වෙනි පැයකට පාත්‍ර වෙනවා. ඒ 25 වෙනි පැයේ ගේපු කෙනා තමයි අකාලික ධර්මයට පාත්‍ර වෙන්නේ, ලෝකයේ බැඳීම් රටා වෙන්නේ, දහස්සුණු කෙනෙක් බවට පත් වෙන්නේ. ඕනම සත්වයෙක් ළඟ තියෙන සියලු බැඳීම් අවිද්‍යා සහගතයි. ඒක අවිජ්ජා පත්‍යා සංඛාරා කියන්නේ ඒකයි. අවිද්‍යාවෙන් තමයි මේ සංස්කරණය සැකසීම සිද්ධ වෙන්නේ. ප්‍රශ්න තියෙන්නේ, පිළිතුරු තියෙන්නේ දෙකේම අවිජ්ජා පත්‍යා සංඛාරා. පිළිතුරකුත් අවිජ්ජා පත්‍යා සංඛාරා, ප්‍රශ්නෙකුත් අවිජ්ජා පත්‍යා සංඛාරා. පිළිතුරු නැහැ නිර්වාණේ, ප්‍රශ්න නැහැ නිර්වාණේ. ප්‍රශ්න නැති නිසා පිළිතුරු නැහැ, පිළිතුරු නැති නිසා ප්‍රශ්න නැහැ. පිළිතුරු ඇති කරගන්න, ප්‍රශ්න ඇති කරගන්න කෙනා පුජ්‍යලයා, සත්වයා පුජ්‍යලයා එතන නැහැ. ඒ නිසා සැනසිලිදායකයි, සුවදායකයි. ශ්‍රී සද්ධර්මය කියනකොට ලැබෙන්නේ සැනසෙල්ල, අහනකොට ලැබෙන්නේ සැනසෙල්ල. ඒකට හේතුව තමයි සද්ධර්මය කියලා කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල් නැති කරලා අලෝභ, අද්වේෂ, අමෝහ කියන ගුණාංග වැඩෙන අවස්ථාව. නමුත් අපි මතක තියාගන්න ඕන, අපි සැබවින්ම මේ ලෝකෝත්තර භාවයට පත් වෙන්නේ ලෝභයත් අලෝභයත් දෙකම අත්හැලා තැන. අපි ලෝකෝත්තර භාවයට පත් වෙන්නේ ලෝභයත් අලෝභයත් දෙකම අත්හැලා තැන. ద్వේෂයත් අද්වේෂයත් අත්හැලා තැන. මෝහයත් අමෝහයත් අත්හැලා තැනම තමයි අපි ලෝකෝත්තර භාවයට පත් වෙන්නේ. ඒක දේශනාවේ සඳහන් වෙනවා, ලෝභෝ නිධානං කම්මානං සමුදයාය, අලෝභෝ නිධානං කම්මානං සමුදයාය, දෝසෝ නිධානං කම්මානං සමුදයාය, අදෝසෝ නිධානං කම්මානං සමුදයාය, මෝහෝ නිධානං කම්මානං සමුදයාය, අමෝහෝ නිධානං කම්මානං සමුදයාය. ලෝභය මුල් කරගත්ත කර්මවලින් නිදහස් වෙන්න ඔබ කරන කියන ඕනම ක්‍රියාවලියක් ලෝභයට වැටෙනවද නැද්ද? වැටෙනවමයි. ද්වේෂයෙන් කළත් ඒ කරන්නේ ලෝභයට, ඇලීමෙන් කරත් ඒ කරන්නේ ලෝභයට. මොනවා හරි දෙයක් වෙනස් කරන්න, රැකගන්නයි ඔය ඕන දෙයක් කරන්නේ. ඕනම ක්‍රියාවලියක් ද්වේෂයට වැටෙනවද නැද්ද? ඒ ඇතුලේ ද්වේෂය තියෙනවා. ඒ කියන්නේ අර ගින්දරේ ජලය තියෙනවා වගේ ද්වේෂය තුලත් ලෝභය තියෙනවා, ලෝභය තුලත් ද්වේෂය තියෙනවා, ඒ අතර ඔය මෝහය තියෙනවා, මුලා වීම කියන එක, අවිද්‍යාව කියන එක ඔය අතර තියෙනවා. ඒතකොට මෝහයෙන් අනවබෝධයෙන් කරන දේවල් කොච්චර දේවල් තියෙනවද? මෝහයෙන් කරන දේවල් ඔය සාංසාරික විශ්වාසවල් තියාගෙන ගොඩාක් ඉන්න ඒ සියලු ආගම් සහ පුජ්‍යලේ ඕනම කෙනෙක් කොහෙද තියෙන්නේ දන්නේ, කොහොමද යන්නේ කියලා දන්නේ, කවද හම්බෙයිද දන්නේ නැහැ, විශ්වාස කරනවා. එතකොට ඒක අයිති වෙන්නේ මොන ධනෙටද? මෝහයේ විශ්වාසයකට. නොතරයි ටිකට් එකක් අරගන්නවා, අරගෙන ඉතින් මේක ඇදී කියලා හිතාගෙන ඉන්නවා. ඒක අයිති වෙන්නේ කොහටද? මෝහයට, මුලාවට. මෝහයේ විශ්වාසයක් තමයි, සිහිනයක් තමයි තියෙන්නේ, ස්ථීර සාර ප්‍රතිපදාවක් සංකල්පයක් නැති දෙයක් තියෙන්නේ. ඒකෝර ජීවිතේ හරි අපූරු කාරණයක්. අපිට අහන්න ලැබෙන්නේ නැහැ, අපිට කිව්වේ මෙතෙක් කාලේ ලෝභ, ద్వේෂ, මෝහ නැති කරන්න, අලෝභ, අද්වේෂ, අමෝහ ඇති කරගන්න කියලා කියනවා. දැන් මෙතෙන්දි මේ කියන්නේ මොකද? මේ දෙකම අතහරින්න කියලා. මේ දෙකම අත්හලොත් ඒ පුජ්‍යලයා නරක කෙනෙක් වෙනවද, හොඳ කෙනෙක් වෙනවද කියලා පොඩ්ඩක් නුවණින් බලන විමසලා, ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල ධර්ම තුනත් අයින් කරලා, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ කුසල ධර්ම තුනත් අයින් කරලා කෙනෙක් ඉන්නවා. මොකද එයාගේ ජීවිතේ හොඳට බලන්න, පරීක්ෂා කරන්න නුවණින් ටිකක් ඒ ගැඹුරින් බලන්න ඒ කරුණු හය ගැන. ලෝභ, ద్వේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ කරුණු සයම ඉවත් කළගෙන ඒ ස්වરૂපය මොකද්ද? ඔහු කරන වැඩ මොකද්ද? ඔහුගේ මානසිකත්වය මොකද්ද? ඔහුගේ දිවි පැවැත්ම මොකද්ද කියලා නුවණින් බලන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ, ශාස්ත්‍රූන් වහන්සේලා අතර හිරු මඩල වගේ වෙන්නේ මේ ලෝකේ මිනිස්සුන්ට ස්පර්ශ කරන්න බැරි, හඳුනා ගන්න බැරි සීමාවක තියෙන ධර්මයක් හඳුනාගත්ත නිසා. බුද්ධෝ සූර්යෝ තමෝ නෝදෝ. ඒ නිසා පින්නතුනේ අපිට ඒ අත්ල ඒ අනුශාසනය ලැබෙද්දී, ඒ අනුසාරයෙන් මෙනෙහි කරද්දී ඔබේ සම්ප්‍රදායික අවිද්‍යාත්මක චිත්ත ධාරාවට පවතින්නට නොහැකිව ඒවා ඉවත්ව ගොස් ඔබගේ සිතත් අර ලෝකෝත්තර වූ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ඒ ශ්‍රී සද්ධර්මයත් ඒ ඥාන දර්ශනයටත් ඥාතිකම් කියනවා. දැන් ලෝකෝත්තර ධර්මය මිශ්‍ර කරන්න කරන්න මොකද වෙන්නේ? අර ලෝකීය ධර්මවල තියෙන අවිද්‍යාව සිඳෙනවා වෙන තුනේ. මේ අවිජ්ජා පත්‍ය සංඛාර ගොඩන්නේ තියෙන්නේ නේද? සිත කය වචනේ කියන තුන් දොරේම තියෙන අවිජ්ජා පත්‍ය සංඛාර. අර ලෝකෝත්තර දර්ශනය තුල තමයි පරම සත්‍ය කියන එක තියෙන්නේ. මේ පරම සත්‍ය කියලා කියන්නේ මේ සත්ව පුඤ්ජල ආත්ම දෘෂ්ටිය කියන එක, මේ චින්තසංතානයේ වැඩ කරන අවිද්‍යාව බව මනාව වැටහෙන කල්හි ඒ කාලෝකයක් මෙන් මනස තුල පිබිදෙන විට අන්ධකාරය, තමා තුල තියෙන අන්ධකාරය ඈතින් ඈතට ඈතින් ඈතට ඉවත් වෙලා යනවා. ඒ නිසා අපිට පුළුවන්කම ලැබෙනවා ඒ ශ්‍රී සද්ධර්මයේ බුදුහාමුදුරන්ගේ අනුසාරයෙන් තේරුම් ගන්න. නමුත් ලෝතුරා බුදු කෙනෙක් මේ ශ්‍රී සද්ධර්මයේ කෙසේ යම් මිනිසෙකු තනිව මේ ධර්මය අවබෝධ කරගත්තාද කියන කාරණේ අදත් මාහටත් වරින් වර විමතියට පුදුමයට කාරණයක් ඇති වෙනවා. ඒකාන්ත වශයෙන් යම් කෙනෙක් මේ ශ්‍රී සද්ධර්මය මුලින්ම අවබෝධ කරගත්තා නම් ගුරු උපදේශ රහිතව ඒ උත්තමයාණන් වහන්සේ මිහිතලේ නෙමේ මේ විශ්වේම ශ්‍රේෂ්ඨතම මිනිසා, ශ්‍රේෂ්ඨතම පූජනීයම මිනිසා, වචනෙන් කියන්න බැරි අනන්ත ගුණයෙන් ඥානයෙන් හෙබි උත්තුංග තනත්තා බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට දෙන්න පුළුවන් ගරුණාම සියල්ලම දීලා ප්‍රකාශ කළත් ඒව මදි පින්නතුනේ. ඒ තරම් මිනිස්සෙකුට හිතන්න බැරි දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ. මිනිසුන්ට හිතන්න පුළුවන් සීමාවක දෙපිච්ච දෙයක් නෙමෙයි. මිනිසුන්ට කරන්න පුළුවන් මොනවද? රූප දකින්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, ගන්ධ රස විඳින්න පුළුවන්, රස විඳින්න පුළුවන්, ස්පර්ශ ලබන්න පුළුවන්, සිතවිලි ඇති කරගන්න පුළුවන්, ආකල්ප ඇති කරගන්න පුළුවන්, සංකල්ප ඇති කරගන්න පුළුවන්, මතවාද ඇති කරගන්න පුළුවන්, එක එක ආගම් න්‍යායන් කොට්ටාසයන් නිර්මාණය කරගන්න පුළුවන්. නමුත් ඒවා සියල්ල පසකට දාලයි, ඒවා ඉක්මවා ගිහිල්ලයි ලෝතර බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දැක්කේ. ඒ නිසා ඊටාම ගැඹුරු ධර්මයක්, ඊටාම විශිෂ්ට වූ ධර්මයක්. මේක තර්කානුකූලව එක පාර්ත වචනයක් හැටියට උත්තරයක් නම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ ක්‍රමානුකූලව මේට පුහුණු වීම තුළ ඔබ තුල අවිද්‍යාත්මක බලවේගයන් වලට ඉන්නට අවකාශයක් නොමැතිව හැකියාව ලැබෙනවා ඔබට මේ ශ්‍රී සද්ධර්මය පසක් කරගන්නට. මේ ශ්‍රී සද්ධර්මයේ අත්ල මහා පුදුමයි. මේ 2600ක කාලය තුලදී විවිධ නියං, දුර්භික්ෂ, යුද, ආක්‍රමණ, නොයෙකුත් දේවල් තිබියදී යම් යම් පුජ්‍යලයෝ පිරිසක්, ස්වාමීන් වහන්සේලා පිරිසක්, ගිහි පින්වතුන්ලා පිරිසක් බොහෝම සැඟවිලා රහසින් රහසින් වනගතව කැලෑවල්වල මේ ධර්මය පින්වතුනේ මිනිස් සන්තානයක තිබුණා. ඒ තිබිච්ච නිසා මම අවබෝධ කරගත්තා. ඒ නොතිබුණා නම් මට වුණත් කැමැත්තක් තිබ්බට, මට මුළු ජීවිතේම එපයි කියලා හිතුණට, මේ ඔක්කොම මට අතහරින්න පුළුවන් යයි කියලා හිතුවට අවබෝධ කරගන්න පුළුවන් දහම නෙමෙයි. ඉතින් ඒ නිසා අපේ ස්වාමින් වහන්සේලා හරි කවුරු හරි මේ භෞතික දේවල් වලට කලකිරවන එක නිවනට හේතුවක් වෙන්නේ නැහැ. ඒක කිසි වැඩක් වෙන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ගේ ජීවිතේ ප්‍රබෝධය නැතිලා මිනිස්සුන්ව කාලකණි જાතියක් බවට පත් වෙනවා. මේ ධර්මයේ යම් තැනක වරදවා ගත්ත තැන ඉඳලා තමයි රටක් හැඩයටත්, જાතියක් හැඩයටත් මේ රටේ පිරිහීම කියන එක ආරම්භ වුනේ. නැවතත් ඒ නිවැරදි ආකාරයෙන් ධර්මයේ ගොඩනැගුණොත් අනුරාධපුර යුගයක් මේ රටේ නිර්මාණය වෙනවා. ස්වශක්තියෙන් නැගී හිටින මිනිසුන් දකින්න පුළුවන්. හාමුදුරුවන්ට ද්වේෂ කරන ගිහියෝ, ගිහියන්ට ද්වේෂ කරන හාමුදුරුවරු නැතුව එකිනෙකා කෙරෙහි ප්‍රසන්න ඇසකින්, ප්‍රසන්න මුවකින් කතා කරන පිරිසක් මේ රට තුල ලෝකයේ තුල නිර්මාණය වෙනවා මේ ලෝකෝත්තර ධර්මය ස්ථාපිත වෙනකොට මේ සමාජය තුල ලෝකයේ තුල මනුෂ්‍ය సంతානය තුල ඒ නිසා ප්‍රමුඛ කාර්ය ඔබට මේ දුර්ලභව ලැබුණු රත්නය පින්නතුනේ වටිනවා සක්විති රජකමට වඩා ලෝකාධිපත්‍ය රජකමට වඩා ඔබ විභාගයක් ලියන්න කරපු කැපවීම මේ ධර්මය තුලට ඔබ යොමු කරන්න ඔබට මේ ශ්‍රී සද්ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අදට මේ භාවනා වැඩසටහන අපි නතර කරනවා. සීල කටයුතු ඉදිරියට පැවැතෙනවා. මේ ශ්‍රී සද්ධර්මයේ හැම දිනාගේම ජීවිත සපවත් කරගන්නට සංසාරයේම සපවත් කරගන්නට හේතු වේවායි අප ප්‍රාර්ථනා කරනවා. ඔයත්න්ට වහවහ අවබෝධ කරගන්නට කාලය ලැබේවා, අවස්ථාව ලැබේවා, ඥානය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු.